ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
දෙදහස් විසියක වසරේ තවත් මාසයක් අලුතෙන් එලබුණා. ඉතිං මැයි මාසේ පළවෙනි සඳුදා, පළවෙනි සතිය, පළවෙනි සඳුදා අපි ශ්‍රී ලංකේ පුවත් විමසුම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පුරුදු විදියටම ගෙවි ගිය සතිය ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලාගෙන එන මිනිත්තු කිහිපය ආරම්භ කරන්නයි. අපි සම්බන්ධ කරගන්නවා මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් සුබෝදසනක් පොදර.
හොඳයි, අපි මුලින්ම කතාබහ කරන්න බලාපොරොත්තු වෙන දවසේ ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වන ආකාරයට මනෝජ් එන්න එන්න බරපතල තත්ත්වයක් තමයි වාර්තා වන්නේ. අපි මුලින්ම කතාබහ කරමු, අවධානය යොමු කරමු ඊයේ රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු COVID-19 ආසාදිතින් ගන්න සහ මරණ සංඛ්‍යාව ඒ පිළිබඳව නවතම දත්ත.
ඔමතර දැන් පසුගිය දින හතර පහක කාලයේ දිගින් දිගටම දෛනික COVID ආසාදිතින් වාර්තා වීම වැඩි වෙමින් තිබුණා. ඒ වැඩි වෙන හැම දවසකම මෙතෙක් කල් ලංකාවෙන් දෛනික වාර්තා වුණු වැඩිම ප්‍රමාණය ලෙස සටහන් වෙමින් ආවා. එතකොට දෛනිකව වාර්තා වන ආසාදිතින් වැඩිවීම අනුව දැන් ඊයේ දිනේ ආසාදිතයින් 1843 දෙනෙක් හමු වෙලා තිබුණා. එතකොට ඒක තමයි දැන් ඊයේ වාර්තා වුණු 1843 ප්‍රමාණය තමයි ලංකාවේ වැඩිම ආසාදිතින් වාර්තා වීම හැටියට දෛනික වාර්තා වීම හැටියට සටහන් වන්නේ. වෙන විට දැන් 111,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඊයේ දිනේ කොවිඩ් මරණ 9ක් වාර්තා වුණා. ඒ අනුව මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් විදිහට තමයි සටහන් වන්නේ. ඉතින් දෙකින් දිගටම මේ අලුත් අවුරුද්දෙන් පස්සේ අලුත් අවුරුදු කාල සීමාවේ ජනතාව හැසිරුණු ආකාරය අනුව සෞඛ්‍ය අංශයන් බලාපොරොත්තු වෙයි කියලා මේ කාල සීමාව සහ ඉදිරියට සතියක දෙකක කාලය ඇතුළේ එකක් වැඩිපුර ආසාදිතින් වාර්තා වෙන්න ඉඩක් තියෙනවා කියලා. ඒ අනුවම සිදු කරන PCR ප්‍රමාණයට අනුව වැඩි වෙන ආසාදිතින් ප්‍රමාණයකුත් දැක ගන්න තියෙනවා. ඒ අනුව තවදුරටත් ඔක්සිජන් අවශ්‍ය වුණොතින්, වෙන්ටිලේටර්ස් අවශ්‍ය වුණොතින්, බෙඩ් සත්කාරයකට අවශ්‍ය වුණොතින්, ඊටත් අමතරව රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලබන්න රෝහල් පාසුකම් අවශ්‍ය වුණොතින් මේව ප්‍රමාණවත් තරම් තියෙනවද කියන සංවාදයේ ඉන්න තියෙනවා. ටිකක් වැඩිපුර කොවිඩ් ආසාදිත ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් ඔවුන් රෝහලක් වෙත ගෙන්න ගන්නේ නැතුව යම් අධීක්ෂණයක් ඇටසේ ඔවුන්ට සුවනතුරු රඳවා තැබීමේ වැඩපිළිවෙලක් දෙනත් සාකච්ඡා වෙමින් තියෙනවා. ඒක තමයි දැනට ඉලක්කම් වලින් කොවිඩ් ආසාදිතින් වාර්තා වීම පිළිබඳව සටහන් කරන්න තියෙන්නේ.
මනෝජ, ඒ අතරතුරේදී විශේෂම මේ වාර්තාවන දත්ත සම්බන්ධයෙන් තාමත් ශ්‍රී ලංකාව තුළ අර්බුදයක් පවතින ආකාරයක් අපිට පෙනී යනවා. විශේෂයෙන්ම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නිරන්තරයෙන්ම කියා සිටිනවා අපිට මේ ලැබෙන්නේ දවස් 3-4ක් පරක්කු වෙච්ච නැත්නම් ප්‍රමාද වෙච්ච පරණ වෙච්ච දත්ත කියලා. ඉතින් මේ දත්ත වලින් කොහොමද පැහැදිලි චිත්‍රයක්, අද දවසේ පැහැදිලි චිත්‍රයක් මවාගන්නේ කියන කාරණාව තමයි ඔහු ප්‍රශ්න කරන්නේ. අපි මුලින්ම ඔහුගේ ප්‍රකාශයට සවන් දෙලෙමු.
COVID-19 පළමු සහ දෙවනි රැල්ලේ වගේම කනගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම මේ රැල්ලෙදිත් විශාල වශයෙන් ප්‍රමාද වෙමින් පවතිනවා. ඇත්තටම මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අපි දැක්ක ඊයේ දිනේදී 1500 ඉක්මවා යනවා. අපිට මේ වාර්තා වෙන්නේ මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්වභාවය මේ රෝගී දත්ත වලින් ගන්නවා නම් මේක අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න නම් අද දිනේ පවතින නියම ස්වභාවය අවබෝධ කරගත යුතු. ඒ සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් දැන්වත් ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගේ අවධානය යොමු කරවනවා. නැත්නම් අපිට අද දිනේදී වාර්තා වෙන්න මීට දින 4කට කලින් පවතින තත්ත්වය. ඒ නිසා ඉදිරියේදී අපිට වාර්තා වේය යුත්තේ සැබෑ තත්ත්වය මේ දිනේ අද දිනේ පවතින තත්ත්වය. රටේ දැනට පවතින තත්ත්වය රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන් දත්ත හරහා වාර්තා වෙන තත්ත්වයට වැඩිය භයානකයි සහ බැරෑරුම් කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.
ඔව්, දැන් COVID-19 පිළිබඳව ඉදිරියේදී තීන්දු තීරණ ගන්න අනාගතයේ දැක්ම පිළිබඳව ඒ අරමුණු පැහැදිලි කරගන්නට විශේෂයෙන්ම ඒ චිත්‍රය මවා ගන්නට මෙහිදී දත්ත ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා, අතිශය බරපතල කාරණා බවට පත් වෙනවා. මේ වන විට මනෝජ් ඔබට ලැබී ඇති තොරතුරු කොහොමද වාර්තා වන දත්ත සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු පිළිබඳව?
දැන් විශේෂයෙන් කොවිඩ් මරණ පිළිබඳව මුලින්ම වාර්තා වුණු කාර්යය තමයි මේ වාර්තා වෙන දවසේ, කියන්නේ දින තුළ සිදුවන මරණ විදිහට හඳුනාගත්තත් ඒ මරණ හඳුනාගෙන අවසාන වශයෙන් තහවුරු කරගත්තායින් පස්සේ තමයි ඒ මරණ එදින මරණ විදිහට වාර්තා වෙන්නේ. එතකොට අපි අද මරණ 9යි කියලා කිව්වට ඇත්තටම ඒ දාදවසේ සිදුවෙච්ච මරණ ඒ නොවෙන්න පුළුවන්. ඉතින් මේ දත්ත වාර්තා වීම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් ඔය ආකාරයෙන් අනාවරණයන් සිද්ධ කරනවා. ප්‍රමාණවත් දත්ත නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියන බේ. නමුත් කොහොම වුණත් එවැනි චෝදනා මැද මේ වැඩපිළිවෙල ඉස්සරහට යනවා. කොහොමත් පුරවැසියන්ට ලොකු වගකීමක් තියෙන බව තමයි පේන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කරන දත්ත ඉදිරිපත් කරයින් පස්සේ තමයි මොනවද සිදුනේ කියලා ඉලක්කම් වලින් ජනතාවට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ ක්ෂේත්‍රයේ එකතු වෙලා වැඩ කරන කණ්ඩායම තමයි ඒ ආකාරයෙන් දත්ත ප්‍රමාද වෙනවා කියලා චෝදනා කරන්නේ. ඉතින් එතකොට එතන යම් ගැටලුවක් පේන්න තියෙනවා පැහැදිලිවම.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු මේ වන විට ශ්‍රී ලංකාවේ හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ මනෝජ දැන් බොහෝ දිනකු තවත් මතයක් ප්‍රකාශ කරන්න පටන් ගන්න තියෙනවා ජාතික මට්ටමින් මුළු රටම ලොක්ඩවුන් කිරීමක් අත්‍යවශ්‍යයි මේ තියෙන තත්ත්වය පාලනය කරගන්නට කියලා. ආණ්ඩුවේ මේ වන විට ස්ථාවරයත් දැනගන්නට කැමතියි අපි.
ඔව්, දැන් සෞඛ්‍ය සහ ආර්ථික කාරණා අතරමැද ගමනක ගමන් කරමින් තියෙන බව තමයි පේන්න තියෙන්නේ. එකවර ලොක්ඩවුන් එකකට යන්නේ නැතුව මම හිතන්නේ රටේ එදිනෙදා තමන්ගේ ජීවිතය සරි කරගන්න හම්බ කරගෙන ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ආර්ථිකයටත් යම් හානියක් සිද්ධ වෙන්න පුළුවන්, ජාතික ආර්ථිකයට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා මත පදනම්ව එකපාරට ලොක්ඩවුන් කරනවට වඩා වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් ආසාදනය වෙන ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශ උඩකලා කිරීමේ ක්‍රියාමාර්ගයක් තමයි දැනට දියත් වෙමින් තියෙන්නේ. අදවන විට ඔය ලොක්ඩවුන් කරනවා කියලා යන්නම් රාවයන් පැතිර යනවා. ඒවා පදනමකින් තොරව සිදු කරන නිසා නීතියේ රැහැනට ඇතන් පුද්ගලයින් හසු කර ගැනීමත් ඒ අතර වාර්තා වෙනවා. දැන් හමුදාපතිතුමා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාවලියක දැස්සානේ ප්‍රධානී විදිහට සඳහන් කළේ මේ මොහොත වෙන විට තවමත් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කරලා නැහැ. නමුත් කොවිඩ් ආසාදිතින් යම් ප්‍රදේශයකින් වාර්තා වෙනවා නම් පෙර දැනුම් දීමකින් තොරව ඒ මොහොතේ ඉඳලා ඒ ප්‍රදේශ උදකලා කරන්න සූදානම් කියලා ඒ ප්‍රදේශ උදකලා කරනවා කියලා විද්‍යාමතාකත්වය සඳහන් කළා. ඊයේ දිනේ ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ, දම්පහ දිස්ත්‍රික්කය, ඒත් එක්කම පොළොන්නරුව, ත්‍රිකුණාම්පලය, මාතලේ මේ වගේ ප්‍රදේශ, ගාල්ල දිස්ත්‍රික්කය මෙවැනි දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් හුදකලා තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් කියන නූපියව බලවට පස්සේ දැනට ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් පහේ ආසාදිතින් වාර්තා වෙනවා. ඒ වගේ ඝනත්වය අනුව ආසාදිතින් වාර්තා වීමේ ප්‍රමාණය අනුව ප්‍රදේශ උදසලා කිරීමේ ක්‍රියාමාර්ගික තමයි දැන් යමින් ඉන්නේ.
ඔමනෝජය, අතරතුරේදී මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීම උදෙසා නව මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමකුත් සිද්ධ කළ තියෙනවා. අපි ඒ පිළිබඳවත් කෙටි සටහනක් තබමු.
ඔව්, දැන් රටේ මේ වන විට තුන්වන අදියරේ කොවිඩ් අවධානම් තත්ත්වයක් පවතිනවා කියන අදහස මත දෛනික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකරාල්වරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අලුතෙන් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ෆිල්ම් සිනමා ශාලා, ළමා උද්‍යාන, පීලුම් පටාක, රෙස්ටොරන්ට්, සම්භාහන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ හල්, ඔට්ටු දාන තැන් මේ සියල්ල වහලා දාන්න තීරණය කරලා තියෙනවා. සංගීත සම්දර්ශන සැලකිලි පවත්වීම නවත්තලා තියෙනවා. ඒත් එක්කම අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය පෞද්ගලික ආයතන පවත්වගෙන යනකොට අවම සේවක පිරිසක් කාර්යාල සඳහා කැඳවීමට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ආයෝජන මණ්ඩල සහ ඒවායේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා පවත්වාගෙන යද්දී ජෛව බුබුලකට යටත්ව සේවකයන් යොදවන්න පියවර ගන්න කියලා තියෙනවා. ඒ ඇතුලේ ඔවුන්ට ආරක්ෂිත නවාතැන් පහසුකම්, ප්‍රවාහන සේවා සලසා දෙන්න ඕන කියලා ඉල්ලීම් කරලා තියෙනවා. සුපිරි සාතු සංකීර්ණ වලට අලවි සැල් වලට පාරිභෝගිකින් ඇතුළත් කරනකොට තියෙන ඉඩ ප්‍රමාණයෙන් 25% තුල භාවිතා කරන්න අවසර දීලා තියෙනවා. පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණය ශාරීරිකව මීටර එකහ මාර්ග දුරස් භාවයක් පවත්වා ගන්න කියලා තියෙනවා. පදික වෙළඳුන්ට ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් විදිහට ඉඩ සලස්සලා දීලා තියෙනවා. නමුත් වැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට යටත්ව සිද්ධ කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන පවත්වනකොට ඒවායේ 25% ඉඩ ප්‍රමාණයකට සීමා කරන්න, උපකාරක පන්ති, පාසල්, දාම් පාසල්, පෙර පාසල්, උසස් අධ්‍යාපන ආයතන මේ සියල්ල නැවත දැනුම් දෙන තුරු වහලා දාලා තියෙනවා. ඉතින් අද ඉඳලා ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව තහනම් කරලා තියෙනවා. කිසිම ආකාරයේ උත්සවයක් සාදයක් පවත්වන්න එපා කියලා සනාහන් කරලා තියෙනවා මාර්ගෝපදේශය ඇතුළේ දැන් ඊයේ දිනේදී මක්කලා නිවෙස් තුළ හරි ප්‍රිය සම්භාෂණ පවත්වන්න එපා කියලා. ඒත් එක්කම අවමංගල්‍ය උත්සවත් සනාහන් කරලා තියෙනවා. අවමංගල්‍ය උත්සව පැය 24ක් තුළ අවසන් කරන්න ඕනි. රෝහලින් දෙහේ බාර දීලා එතන ඉඳලා පැය 24ක කාලය තමයි මේ පැය 24 කියලා තියෙන්නේ. උපරිම පුද්ගලයන් 25 වෙනයි නිවසක අවමංගල්‍ය උත්සවයකදී එක වතාවක් රැඳිලා ඉන්න පුළුවන්. මේ ආකාරයට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ වෙලාවේ කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ල ටාර්ගෙට්.
ඔව් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වයේ බරපතලකම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඊයේ දවසේදී පැහැදිලි කරේ මෙන්න මේ ආකාරයෙන්.
මේක අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. මේ අපි මේ ජීවන රටාවට අනුගත නොවුනොත් රටක් විදිහට අපිට ඉන්දියාවට වගේ ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ගෙදර ඇතුළෙම ඒ රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත්‍යත් රෝගියාත් මුව ආවරණයක් පැළඳීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අපිට ඊළඟ සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යෙන්ම යන්ට වෙනවා. අපි මේ සම්බන්ධව හරි කට්ටියක් විදිහට, සමාජයක් විදිහට, ජාතියක් විදිහට එක පිළිවෙතකට අනුගත වෙලා මේ රෝගය පාලනය කිරීමට තීරණය කරේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ඉන්දියාවේ තත්ත්වයට යොමු වෙන්න වෙනවා.
මනෝජ්, අපි කොවිඩ් තත්ත්වයේ එන්නත් පිළිබඳව කතා බහ කරොත් එහෙම ශ්‍රී ලංකාවට මේ වන විට එන්නත් ලබා ගැනීමේ අර්බුදයක් පවතිනවා. ඒ අතරතුරේදී ඇස්ට්‍රසනිකා එන්නත ලබා දීලා ඒ අදාළ පුද්ගලයන්ගේ දෙවන මාත්‍රාව දීමට දැන් කාලය, නියමිත කාලය එළඹිලා කියලත් වාර්තා වෙනවා. නමුත් එන්නත් පිළිබඳව ප්‍රශ්නය තාමත් තිබෙනවා. මේ වන විට වාර්තා වන අලුත්ම තොරතුරු කොහොමද ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් ලබා ගැනීමේ ඒ තත්ත්වය පිළිබඳව?
ඔබතුමා, දැන් අපිට ලංකාවේ පාවිච්චි කරපු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව සති 4ක් 12ක් ඇතුළත කාලයක ලබා දිය යුතුයි කියලා සඳහන් කළේ. එතකොට දැන් දෙවන මාත්‍රාව මුලින් ලබා දීම පිරිසට ලබා දීමේ කාලය ලැබිලා තියෙනවා. ලංකාවෙත් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් යම් ප්‍රමාණයක් රඳවාගෙන තිබුණා. ඒ එන්නත් දෙවන මාත්‍රාව විදිහට ලබා දීමේ කටයුත්ත මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. කොහොමුණත් දැන් ඉන්දියාවෙන් අපි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තේ ලංකාවට ප්‍රදානයක් විදිහට කොටසක් ලැබුණා. ඇනෝම් කරලා ටිකක් දැක්කා. එතකම කොවැක්ස් පන්දමයට පේ ලැබුණෙත් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඉතින් දැන් මේ දීපු අයට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ ඉන්දියාවේ. ඔබ දන්නවා ටිකක් කේදිනී සත්‍යයක් ඇති වෙලා තියෙන්නේ. ඒ මත පදනම්ව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා. නමුත් දැන් දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය ලැබිලා තියෙනවා. තියෙන එන්නත් ප්‍රමාණය දැන් මේ අපි කතා කරන මේ දිනවල එන්නත් කරමින් ඉන්නවා. නමුත් දැන් ඉන්දියාවෙන් මේක ලබා ගන්න පුළුවන්ද, නැත්නම් ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන හෝතෝග තියෙන වෙනත් රටකින් මේක ලබා ගන්න පුළුවන්ද කියලා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල විගත වෙලා ඉන්නවා. ඒත් එක්කම දැන් ලංකාව තුළ වර්ග කිහිපයකින් මේ එන්නත් ලබා දීම ගැටලුවක් නැද්ද කියන කාරණේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. කියන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත දීපු අයට ස්පුට්නික් එන්නත හෝ වෙනත් එන්නතක් දෙවන මාත්‍රාව විදිහට ලබා දෙන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරනවා. සෞඛ්‍යංශ කිව්වේ එහෙම බැරි වුණොතින් පළමු මාත්‍රාව අතහැරලා අලුත් මාත්‍රා දෙකක් ලබා දෙන්න සිද්ධ වෙයි. ඒ මොනොත් එහෙම ක්‍රියා මාර්ගයකට යන්න වෙනවා කියලත් සෞඛ්‍යංශ සඳහන් කළා. කොහොමද දැන් මේ ලැබෙන සතිය අදින් පටන් ගත්ත සතිය ඇතුලේ රුසියාවෙන් ස්පුට්නික් එන්නත් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ ටිකක් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඒ මොහොතේ අලුතෙන් ඉල්ලක් කරන වැඩසටහන ආරම්භ කිරීමේ හැකියාවකුත් තියෙනවා. චීනයේ සයින ෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලැබේවි කියන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ මොහොත එවැනි එන්නක් කෙරෙහි අවධානය යොමු කරાવી කියලා තමයි දැනට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එන්න දීපු අයට තවත් එන්නක් මාත්‍රා ලක්ෂ 6ක්වත් අවශ්‍යයි කියලා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ වෛද්‍යතුමිය සඳහන් කළා. ඉතින් යම් ප්‍රමාදයක් තියෙනවා. නමුත් රජයේ දැන් දැඩි පරිශ්‍රමයක් කරනවා කෙසේ හෝ මේ ඉන්නත ලබා ගන්න කියලා එතුමියත් සඳහන් කළා.
මනෝජ්, දැන් මේ පාර ලංකාවේ ඇති වෙලා තිබෙන මේ කොවිඩ් රැල්ල නැත්නම් කොවිඩ් තත්ත්වය පෙරාතුව පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තවත් ඇතුළෙන් පැන නගින ගිනිජාලා මේ වන විට පිටට මතුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ නිලධාරීවාදයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන නිලධාරීවාදයක් පිළිබඳව කතාබහ වෙනවා. මේ නිලධාරීවාදය මේ වන විට සමස්ත ආණ්ඩුව පුරාවටම පැතිරී ගොස් හමාරයි කියලා බොහෝ දෙනෙක් මතිමතාන්තර පළ කරනවා. මේ තත්ත්වය පිළිබඳවත් අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු.
මේක ටිකක් පොදු තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අද මේ මාසෙ 3 වෙනිදා මේ පළවෙනිදා කම්කරු දිනේ සමරුවා කම්කරු දිනේ සමරද්දී ආණ්ඩුවේ වෘත්තීය සමිති පවා මේ නිලධාරී වාදයේ පිළිබඳව අදහස් පැස්වුවා. ඇතැම් නිලධාරීන් වෘත්තීය සමිති වලටවත් වැඩ කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා. ඒක පොදු තත්ත්වය. ඒ අනුව රජයට සම්බන්ධ වෘත්තීය සමිති පවා මේ නිලධාරී වාදයක් පිළිබඳව කතා කරලා අලුතෙන් පස් කරපු වෙන නිලධාරී 15000 වැඩ කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා. ඒක පොදු තත්ත්වය. සෞඛ්‍යටත් එහෙම ආදේශ වෙන අවස්ථා තිබෙනවා. අපි දන්නවා සෞඛ්‍ය අංශවලත් මේ ඒ කියන්නේ කොවිඩ් සම්බන්ධයෙන් ගත්තොත් වෛද්‍ය ප්‍රධානීන් ඉන්නවා, සෞඛ්‍ය බලධාරීන් ඉන්නවා, ආරක්ෂක අංශ ඉන්නවා. එතකොට මේ අය මේ තොරතුරු ලබා දෙද්දි, කතා කරද්දි, ක්‍රියාමාර්ග අරද්දි මොන පදනම් මතද ක්‍රියා කරන්නේ කියලා යම් සංවාදයක් තියෙනවා. ඒක තමයි ඔය යම් විදිහකට මතු වුණේ. අපි දැක්ක පහුගිය දවසක සෞඛ්‍ය ප්‍රධානියක සමග මාධ්‍ය වේදිකාවක් ටිකක් උණුසුම් ප්‍රශ්න හුවමාරුවක නිරත වෙනවා. ඇයම් ආකාරයකින් චෝදනාවකුත් කරා මේ කොවිඩ් මර්දන වැඩ පිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කොහොමවත් ඉතින් මේවා තීරණ ඉතින් මේ මොහොතට හරි අනුරූප විදිහට රටේ ස්වභාවය අනුව බලලා ගන්න තීරණ. ඒවා යම් මොහොතක සාර්ථක වෙන්න පුළුවන්, යම් මොහොතක අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි සෞඛ්‍ය බලධාරීන්ගේ ඕනෑම බලධාරීතු වගකීම තමයි නිසි මොහොතේ ඔවුන්ගේ අධ්‍යක්ෂින් මනෝ නිසි තීරණය අරගන්න. ඒක වෙනත් පුද්ගලයෙකුට කරන්න බෑ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුට තමයි කරන්න වෙන්නේ. එතනදී ඔවුන් ඒ තීරණය ගත හැකි උපරිමනි වැරදි මට්ටමින් ගන්නවාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඔව්, එහෙම නිලධාරී වාදයක් පිළිබඳව තැනින් තැනින් තොරතුරු වාර්තා වෙනව බඳව.
ඔබ රැඳ සිටින්නේ SBS සිංහල ගුවන්විදුලියගෙන එන සතියේ ශ්‍රී ලංකේය පුවත්තිම සුමත් සමග. අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඊළඟට කතාබහ කරමු කම්කරු දිනේ, නැත්තම් මේ මැයි දිනය සම්බන්ධයෙන්. තවත් මැයි දිනයක් ක්‍රියාකාරීත්වයෙන් තොරවම අවසන් වෙච්ච වසරක් විදිහට තමයි 2021 වසර ශ්‍රී ලංකාවේ මැයි දිනය හඳුන්වන්නට පුළුවන් කමක් ලැබෙන්නේ අපිට. තවත් ඇතැම් පක්ෂ ඔන්ලයින් මැයි දිනය සැමරුවා කියලත් අපිට වාර්තා වුණා.
ඔව්, දැන් මැයි දිනය කලින් දේශපාලන පක්ෂ කොහොමද සමරන්නේ කියලා සාකච්ඡාවක් තිබුණා. නමුත් අවසාන වශයෙන් මේ කොවිඩ් ව්‍යාප්තිය අනුව මැයි දින මැයි පෙළපාලේ මේ රැස්වීම පැවැත්වීම තහනම් කරලා තිබුණා. නමුත් අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ, ඒත් එක්කම සමගි ජනබල වේගය, ජාතික නිදහස් පෙරමුණ, ඒත් එක්කම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවැනි සහ වමේ පක්ෂ කීපයක් එකතු වෙලා ඔන්ලයින් ක්‍රමයට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ දින සමරනවා. අපි දැක්කා මේ රැක්ෂුවීම් පවත්වනවා. ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැක ගන්න ඉඩ සැලැස්ුවා. ඉතින් ඒත් එක්කම සෞඛ්‍ය උපදේශ නොතකලා වතුකරයේ ස්ථාන කීපයකත් මේ දින පවත්වලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. ඉතින් ඒක එක උදාහරණයක් තමයි තලවකැලේ නිදුල මට්ටකැලේ වතු යායේ තේ කර්මාන්ත ශාලාවක් ඉස්සරහා සංවිධානය කරලා තිබුණු මැයිසැමරු උත්සවයක් නිදුල පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් එකතු වෙලා විසුරුවා හැරලා තිබුණා. මේ වෘත්තීය සමිති නායකයින් 7 දෙනෙක් දවස් 14ක් නිරෝධායනය කරන්නත් පියවර ගත්තා කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ මේ සැමරුම් ඒ සඳහා පෙළපාලිසාර රැලි පවත්වා ඉඩ දීලා නොතිබුණු පසුබිමක වතුකරේ සිද්ධි කීපයක් ඒ වාර්තා වුණේ. කොහොමුණත් අපි දැක්කා දැන් මේ මේදිනේ සිද්ධ වෙන්නේ කම්කරුවන්ගේ ප්‍රශ්න පාලන තන්ත්‍රයට ඉදිරිපත් කිරීම. හැබැයි ඒ දේශපාලන වේදිකාවල නැගලා තමයි මීට කලින් සිද්ධ වුණේ. නමුත් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වැඩ කරන ලෙස්ලි දේවේන්ද්‍ර මහත්මයාගේ වෘත්තීය සමිති කිහිපයක් එකතු වෙලා රජයට යෝජනා මාලාවක් ලබා දුන්නා. ඒක ජනාධිපතිතුමා සාගරතුමාට ලබා දුන්නා. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඒ සඳහනේ දේශපාලන පක්ෂවල උදාහරණයක් විදිහට දිනේෂ් කුමාරවර්ධනතුමාගේ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති වෙන්න පුළුවන්. වාසි රණකාර මන්ත්‍රීතුමා එමෙතුමාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ දේශපාලන පක්ෂ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කම්කරු සමිති මේ සියල්ල එකතු වෙලා යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට සංග්‍රහමාත්‍යවරයාට ඒ කියන්නේ පාලන තන්ත්‍රයට බාර දුන්නා. මෙහිදී මොන අවධානය යොමු කරලා තිබුණා විශේෂයෙන්ම ආයතන වලින් සේවකයාට වෙන්න ඕන දේ වගේම සේවකයන් ආයතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව විශේෂයෙන් සෞඛ්‍ය කමිටු යෝජනා කරලා තිබුණා. රුපියල් 2500ක පරිවැඩි වීමක් රාජ්‍ය සේවයට වගේම පෞද්ගලික අංශයට ලබා දෙන්න තියෙන ඉල්ලීම් කරලා තිබුණා. ඒත් එක්කම රාජ්‍ය සේවකයන්ගේ කොන්ත්‍රාත් සහ නියම් පදනම් වල වැඩ කරන අයගේ සේවා ස්ථිර කිරීම පිළිබඳව විශේෂයෙන් පහුගිය කාල සීමාවේ අපි දැක්ක මේ මෑන් පව සේවකයන් යොදා ගැනීම 3 වෙනි පාර්ශ්වයක් කරහා අවශ්‍ය වැඩ කරගන්න සේවකයන් ලබා ගන්නවා. ඔවුන් ඉන්ටර්නෙට් එක සම්බන්ධයක් නෑ. නමුත් තුන්වෙනි පාර්ශවයක් එක්ක සම්බන්ධ වෙලා තමයි දඹදෙණි මෙහෙම නැත්තම් පඩිගිරියෙන් සිද්ධ කරන්නේ. කොහොම වුණත් වෘත්ති සම්පේ පාරවදාන නියම කරලා තුනක් මෑන් පවර් සේවකේලු යම් ආයතනයකට අනුයුක්තව සේවය කරලා තියෙනවා නම් ඒක ආයතනයක වැඩ කරලා තියෙනවා නම් ඔවුන් ස්ථිර කරන්න පියවර ගන්න කියලා දින 180කට වඩා රාජකාරී කරපු සේවකයන් ස්ථිර කරන්න පියවර ගන්න කියලා. ඉතින් මෙවැනි කාරණා පොදු කාරණා කිහිපයක් මත පදනම් වෙලා තමයි මේ වෘත්ති සමිති කණ්ඩායම් දෙකක් විදිහට යෝජනා රජයට බාර දුන්නේ.
ඔව්, ඊළඟට අපි අවධානය යොමු කරමු චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන්. මෙයත් බොහොම ආන්දෝලනාත්මක සංචාරයක් බවට මේ සංචාරය ආරම්භ වීමට පෙර ආතුව පටන්ම පක්ෂ විපක්ෂ මත පළ කරන්නට සිද්ධ වුණා. චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරයේ අරමුණු සහ මේ වන විට වාර්තා වන තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් මේ අලුත් රජය පත්වනයින් පස්සේ චීනයේ ලංකාවට ආපු යම් ආකාරයකින් ඉහළ පෙළේ එළිලදහරියක් විදිහට හඳුන්වන්න පුළුවන් චීන ආරක්ෂක අමාත්‍යවරයා ජෙනරල් වී ෆ්‍රෙන්ග්, ඔහු අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මුණගැහුණා. විශේෂයෙන්ම මේ කොවිඩ් පැතිර යන තත්ත්වය ඇතුළේ ශ්‍රී ලාංකිකයෝ ලබා දුන්නු සයිනෝෆාම් එන්න ප්‍රමාණයට පරිත්‍යාගයට විශේෂයෙන් ස්තුති කරලා තිබුණා. ඒත් එක්කම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක කටයුතු කරද්දී චීන රජය අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරනවා කියලා අග්‍රාමාත්‍යතුමත් සඳහන් කරලා තිබුණා. කොහොමුණත් අපි දන්නවා මේ අපිට පේන කාරණා මොනවා වුණත් අභ්‍යන්තර කාරණා කිහිපයක් මත පදනම් තමයි කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, චීනයේ ශ්‍රී ලංකාවේ කරන ආයෝජන සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එහිත් රට තුලත් යම් විරෝධාකල්ප රැල්ලක් බතු කරමින් පවතින අපි දැක්ක චීන වරාය නගරයට රජය බලයට පත් කරන්න කටයුතු කරපු කණ්ඩායම්ම ටිකක් විරෝධතා අදහස් ඉදිරිපත් කරමින් හිටියා. ඒත් එක්කම වෙනත් රටවල් වල මැදිහත් වීම, ඉන්දියාව වෙන්න පුළුවන්, යුරෝපීය රටවල් ඔබල මැදිහත් වීම සම්බන්ධයෙන් යම් පීඩනයක් එල්ල කරලා තියෙන අවස්ථාවක තමයි ලංකාවට ආවේ. අපි දැක්ක පෞද්ගලික දිනවල ශ්‍රී ලංකාවේ සංචිත පරකර ගන්න චීනය යම් ණයාධාර ප්‍රමාණයක් ලබා දුන්නා. ඉතින් මෙවැනි පසුබිමක තමයි චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ආවේ. කොහොම වුණත් අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මුල ගෙහෙල ඉදිරියට කරන කටයුතු සම්බන්ධයෙන් තමන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අදහස් දක්වපු බව තමයි වාර්තා වුණේ.
ඔව් මනෝජ්, අතරවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බටහිර රටවල තානාපතිවරුන් කිහිප දෙනෙකුත් මුණ ගැසුණා. මේ සම්බන්ධයෙන් බොහොම උණුසුම් විදියට කතාබහ වීමක් සිද්ධ වුණා පසුගිය සතියේදී.
ඔව්, මේ චීන විදේශ අමාත්‍යවරයා එන කාල සීමාව තුළ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ඒ කියන්නේ මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් කිහිප දෙනෙකු පෞද්ගලික 27 වෙනිදා උදේ විපක්ෂ නායක කාර්යාලයේදී මුණගැහුණා. යුරෝපා සංගමය, ප්‍රංශය, රොමේනියාව කියන රටවල තානාපතිවරුන්, ඔවුන් වර්තමානයේ මේ කොරෝනා වසනය නිසා ලෝකේ මූණ දීලා තියෙන අර්බුදකාරී තත්ත්වය, ඊට සමගාමීව ලංකාව මූණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. මේ තත්ත්ව කලමනාකරණය කරනකොට යම් දුර්වලතා තියෙනවා කියලා ඒ පිළිබඳව අවධානය යොමු කරා කියලා විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ආණ්ඩුව යම් වර්ධනකාරී වැඩපිළිවෙලක් වියත් කරලා තියෙනවා කියලා සමග ජන බලවේගය ඊට මූණ දෙන විදිය, ඒ ආකාරය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කරා කියලා තිබුණා. එතකොට අමෙරිකානෝ රාජ්‍ය ලේකම්බරිය, ඒත් එක්කම ස්විට්සර්ලන්ත තානාපතිවරයා මේ අභිවශයෙන් රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් එකම දිනයක විපක්ෂ නායකවරයා මුණගැහුණා. ඔහු පසුව මාධ්‍යයකට සඳහන් කළා ඉදිරියේදී මාස්පතා මේ රාජතාන්ත්‍රික නිලධාරීන් මුණගැහිලා සාකච්ඡා කරන්න විපක්ෂ නායකවරයා විදිහට තමන් බලාපොරොත්තු වෙනවා කියලා.
ඔය අතරතුරේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දවසේදී විශේෂ පණිවිඩයක් නිකුත් කරා තමන්ගේ ඒ සාකච්ඡාවල සාරාංශය ඉදිරිපත් කරමින්. ඔහුගේ ප්‍රකාශයට අපි දැන් යමු.
රට මුහුණ දී තිබෙන දැවැන්ත සෞඛ්‍යමය අර්බුදය තුළ අපි විදේශ තානාපතිවරුන් හමු අවස්ථාවේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට ලබා දිය හැකි උපරිම උපකාරයන් ලබා දෙන්නටේ කියන යෝජනාව ඉදිරිපත් කරා. විදේශ තානාපති කාර්යාලවලට දුරකථන ඇමතුම් ලබාගෙන එම තානාපතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරා අපේ රටට අත්‍යවශ්‍යව තිබෙන එන්න ප්‍රමාණය ලබා ගැනීමට උපරිම දායකත්වය සහයෝගය ලබා දෙන්නේ කියන කාරණා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නට එය කිරීම උදෙසා අපට අවශ්‍ය PCR යන්ත්‍ර අපේ රටට ලබා දෙන්නේ කියන යෝජනාවත් අපි ඉදිරිපත් කරා. මේ සීග්‍ර ව්‍යාප්තිය තුළ අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා ජංගම ෆීල්ඩ් හොස්පිටල්ස් ගණනාවක්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාව, ඒ වගේම මහ බ්‍රිතාන්‍ය වැනි රටවල් වලින් මම ඉල්ලීමක් කරනවා ෆීල්ඩ් හොස්පිටල්ස් ගණනාවක්, මොබයිල් හොස්පිටල් යුනිට්ස් ගණනාවක් අපේ රට ලබා දෙන්නේ කියන කාරණාව අපි ප්‍රකාශ කරන පමණක් නොවේ මේ වන විට ඒ ඉල්ලීම් කරලා හමාරයි.
හොඳයි මනෝජ්, අපි ඊළඟ අවධානය යොමුවන්නේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්. මේ වන විට ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සිද්ධ කරන ආකාරයක් තමයි අපිට ප්‍රවෘත්ති හරහා වාර්තා වන්නේ. අතරතුරේදී ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව මේ වන විට ගැටලුවක් මතු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරමු.
ඔහු රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා, ඔහුගේ සහෝදරයා රියාඩ් බදියුදීන් දින 90ක් රඳවා සභාවගෙන ප්‍රශ්න කරන්න අවසර ඉල්ලනවා කියලා පොලිසියෙන් ඊට කලින් සඳහන් කළා. දැන් මේ අවසරය ලැබිලා තියෙනවා. ඒ අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් නියෝග ලබාගෙන රිෂාඩ් බදියුදීන් සහ රියාඩ් බදියුදීන් කියන දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්න සූදානම් වෙලා තියෙනවා. කොමුණත් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියේ පවත්වන වෙලාවට පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට සහභාගී කරන්න කියලා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගී කරන්න කියලා කතානායකවරයා මයින්ඩයා පාබේවර්ධන මහත්මය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී ලැබුණු ඉල්ලීම් වලට කැමැත්ත පළ කරලා තියෙනවා. ලක්ෂ්මන් කිරියල් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තමයි කතානායකවරයා මේ ඉල්ලීම කරලා තිබුණේ. මේකට තමයි කැමැත්ත හම්බුනේ. ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගී කරන්න කියලා කතානායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ අනුව ඉදිරි දිනවල ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නත් නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ.
SBS සිංහල ගුවන්විදුලියේ සතිය ශ්‍රී ලංකේ පවත්වමින් ඉන්න අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට. මේ වන විට ඔහු රෝහල්ගත කර තිබෙන්නේ. නීතිපතිවරයා තවත් නවතම තීන්දුවක් ලබා දී තිබෙනවා ඔහුගේ මේ තත්ත්වය සලකා බලා. මනෝජ්, අපි කැමති ඒ පිළිබඳව අවසාන වශයෙන් දැන කියා ගන්නට.
දැන් ජූලි මාසේ 14 වෙනිදා දක්වා හරේන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නා. පාර්ස්ක ප්‍රහාරයට අදාළව පොලිසිය තමන්ව අත්අඩංගුවට අරගෙන රඳවා තබා ගැනීමේ සූදානමක් තියෙනවා කියලා ඔහු පෙත්සමක් දුරු කළා. ඒ පෙත්සම කැඳවපු අවස්ථාවේ තමයි මේ තීන්දුව ලබා දුන්නේ. මේ පෙත්සම් විභාගයේ ජූලි 14 වෙනිදා වෙනකන් කල් තැබුවා. ඒ දිනේ වෙනකන් හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමකට ලක් වෙන්නේ නැහැ කියලා නීතිපතිවරයා වෙනුවෙන් මේ ඉදිරි ප්‍රකාශ කරලා තිබුණා. පාර්ස්ක ඉරිදා ප්‍රහාරයට අදාළව පොලිසිය තමන්ව අත්අඩංගුවට අරගෙන රඳවා තබා ගැනීම වළක්වන්න කියලා අතුරු තහනම් නියෝගයක් ඉල්ලන්න කියලා තමයි හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දුරු කරේ. ඉතින් ඔහු මේ වන විටත් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් ඉන්නේ. බොහෝ දෙනෙක් කිව්වා මේ අත්අඩංගුවට ගැනීමට බයි, ඒක වළක්වන්න රෝහලකට එලා ප්‍රතිකාර ලැබනවා කියලා. ඒකේ රෝහලට ඇතුළත් වුණු කාරණේ ප්‍රධානම ඒකද වෙන කාරණයක්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා ඔහු සමග සමීපව වැඩ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තහවුරු කරනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහල්ගත කරලා සිද්ධ කරපු පරීක්ෂණ අනුව යම් රෝගී තත්වයකින් පෙළෙනවා. ඒ සඳහා ටික කාලයක ප්‍රතිකාර ලබා ගැනීමේ කටයුත්තකුත් සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. බොහෝ දෙනෙක් හිතුවේ මේ ඇඟිලා ඉන්නවා කියලා. මම ආයිත් කියන්නේ රෝහලට ඇතුළත් වුණු කාරණය පිළිබඳව පැහැදිලි නෑ. නමුත් දැන් රෝහලට ඇතුළත් කරලා සිද්ධ කරපු පරීක්ෂණ අනුව යම් ආකාරයකින් ඔහු ප්‍රතිකාර ලබා ගත යුතු ටිකක් සරල නොවන තත්ත්වයක රෝහල්ගත වෙලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකේය පුවත්තෙම සුම නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජෝතිටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා දවසේ නැවතත් හමුවෙමු. ගෙවිගෙනන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලා ඔබ වෙත ගෙනෙන්නට සතියේ ශ්‍රී ලංකේය පුවත්තෙම සුමෙන් සුබ දවසක්. අයිබෝවන්.
සුබ දවසක් ඔබ සුතිවන්ත. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.